සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අතීතං වාගමෙය නප්පටිකංකේ අනාගතං යද තීතං පහීනං තං අප්පත්තං ච අනාගතං පච්චුපන්නං ච යෝ ධම්මං තත් තත් විපස්සතේ අසං හීරං අසං කුප්පං තං විද්ධා මනුබ්‍රෝහේති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණේ කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ අතුර බුලත් සිංහල පදිංචි GWN විරාජී මහත්මිය විසින් පින්කමේ ආරමුණ අතුර බුලත් සිංහල පදිංචිව සිට මීට වසරකට පෙර රෝගාබාධයකින් මිය පරලොව යන්නට එදුණු කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර කම්කරු කොමසාරිස්වරයෙකු ලෙස සේවය කළ ධනංජය රසික විජේකෝන් තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ඒ වගේම මිය පරලෝ යන්නට දුනෝ තමන්ගේ පියාණන් ඒ වගේම ස්වාමි පුරුෂයාගේ මෑණියන් ඇතුළු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සුජීවත්ව සිටින මව්පියන් ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම කියන මේ අරමුණු පෙරදරි කරගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ ඒ පින්නතුන් විසින් අද ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ වර්තමානයේ තුල ජීවත් වීම කියන මාතෘකාව මූලික කොටගෙන ධර්ම දේශනාව පවත්වන හැටියට වර්තමානයේ ජීවත් වෙනවයි කියන කාරණය අද බොහෝ දෙනා නිතර කතා බහ කරන මාතෘකාවක් විශේෂයෙන් සිහිය පැවැත්වීම එහෙම නැත්නම් සතිපට්ඨානය පිළිබඳව කතා කරද්දී තමයි ඒ සිහිය පිළිබඳව පැහැදිලි කරන තවත් වචනයක් හැටියට තමයි මේ වර්තමානයේ ජීවත් වීම කියන වචනේ එහෙම නැත්නම් ඒ අදහස අද හුඟක් දෙනා භාවිත කරන්නේ. එතකොට මේ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඉතාම වටිනා සූත්‍ර දේශනාවක් අපි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේහි විභංග වර්ගයේහි සඳහන් වෙන භද්දේක රත්ත සූත්‍රය. එතකොට මේ සූත්‍ර දේශනාවේ ගාථා ධර්ම දෙකක් තමයි අපි මාතෘකා පාඩේ හැටියට සිහිපත් කළේ. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි භද්දේක රාත්‍රිය පිළිබඳව නුඹලාට කරුණු පැහැදිලි කරනවා භද්දේක රාත්‍රිය කියලා කියන්නේ භද්‍ර කියලා කියන්නේ යහපත් කියන අදහසනේ එතකොට එක් රාත්‍රියක් ගත කළා වුණත් තමන්ගේ ජීවිතේ ඒ කියන්නේ දවසකින් අඩක් පමණ අපිට ජීවත් වෙන්නට ලැබුණා වුණත් ඒ ගත කරන කෙටි කාලය හෝ භද්‍ර විදිහට, ඒ කියන්නේ යහපත් විදිහට පවත්වන්නේ කොහොමද? දැන් අපි හැමෝගෙම ජීවිතවල අපේ අපේක්ෂාව තියෙන්නේ අවුරුදු 100ක් හෝ ඊට ආසන්න කාලයක් අපි නිදුක්ව නිරෝගීව සුවසේ ජීවත් වෙන්න අපට අවකාශ ලැබෙයි කියන එකනේ. එතකොට එහෙම ලැබෙනවා නම් ඒක භාග්යක්. ඒක සසරේ කරන ලද පුණ්‍ය මහිමයක් නිසා ප්‍රාණඝාත ආදී අකුසල් වලින් වැළකීලා සත්වයින්ගේ ජීවිත සුරක්ෂිත කිරීම ආදී කුසල කර්ම වලට දායක වීමේ විපාකයක් හැටියට අපට අකල් මරණයකටපත් නොවි ආයු ඇති තාක් කර්ම ශක්තිය ඇති තාක් සුවපත් ජීවිතේ පවත්වන්නට අවකාශ ලැබෙනවා නම් ඒක භාග්යක්. නමුත් අපි කාටවත් ජීවිතය පිළිබඳව එහෙම ස්ථීරව නිගමනයකට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. ගත කළා වූ ආයු කාලය පිළිබඳව අපට මෙපමණ ආයු කාලයක් අපි ගෙවුවා කියලා කියන්න පුළුවන්. අනාගතයට තව කොච්චර කාලයක් අපි ජීවත් වෙනවද කියන එක අපි කිසි කෙනෙකුට ස්ථිරව කියන්නට පුළුවන් කරුණක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපිට ජීවත් වෙන්නට ලැබෙන්නේ එක රාත්‍රියක් වුණත්, එක දහවලක් වුණත්, ඒ ගත කරන සුළු කාලය යහපත් කාල පරිච්ඡේදයක් හැටියට පවත්වා ගන්නේ කොහොමද කියන එකයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ. එතකොට මේ රාත්‍රිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නේ භික්ෂුන් වහන්සේලා හැටියට, භික්ෂුන් වහන්සේලාටයි මේ දේශනාව කරන්නේ. කොයි කාට වුණත් දැන් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ අර වම්මික සූත්‍රයේදී පැහැදිලි කරනවා දවස මුළුල්ලේම වැඩ කටයුතු කරන මිනිස්සු ඒ දවල් කාලයේ දිලිසිලා රාත්‍රී කාලේ දුම් දමන්නට පටන් ගන්නවා කියලා. ඒ කියන්නේ දවල් කාලේ සක්‍රිය වෙනවා, රාත්‍රී කාලේ තමයි ඒ කරපු කියපු දේවල් ගැන හිතන්නට පටන් ගන්නෙ. නැවත නැවත කල්පනා කරන්නේ ඒවා ගැන, ඒ වගේම හෙට දවසේ කරන්නට තියෙන දේවල් ගැන හිතන්නේ, සැලසුම් කරන්නේ. මේ විදිහට රාත්‍රී කාලය කියලා කියන්නේ බොහෝ ගිහි ජනතාවට ගත වූ අතීතයේ පිළිබඳවත් නොපැමිණි අනාගතයේ පිළිබඳවත් චිත්ත සංකල්පනා බහුලව මතුවෙන කාල පරිච්ඡේදය. ඒතර භික්ෂුන් වහන්සේ නමකට වුණත් එහෙම වෙන්නට පුළුවන්. අද දවසේ ගත වෙච්ච සිදුවෙච්ච සිදුවීම් නැවත නැවත සිහියට මතුවෙන්න පුළුවන්. හෙට දවසේ කරන්නට තියෙන දේවල් පිළිබඳව නැවත නැවත සිහිපත් වෙන්නට පුළුවන්. එතකොට දවල් කාලයේ ඒ වැඩ කටයුතු වල යෙදුනට රාත්‍රී කාලේ හුඟක් වෙලාවට මේ විදිහට ඉක්මගිය දහවල් කාලේ, ඉක්මගිය අතීතයේ පිළිබඳවත්, නොපැමිණි හෙට දවස පිළිබඳවත් සිතන කල්පනා කරන ගතියක් බොහෝ ප්‍රතඥ සත්වයන් තුළ පවතිනවා ඇබ්බැහියක් හැටියට. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මෙහිදී මේ භද්‍ර වූ රාත්‍රිය කියන වචනේ පාවිච්චි කරන්නේ. ගත කරන ඒ රාත්‍රී කාලය කොහොමද අපි යහපත් රාත්‍රියක් හැටියට පවත්වන්නේ? එතකොට ඉක්ම ගිය දිනේ ගැන, ඉක්ම ගිය දවස් ගැන නැවත නැවත ඒවා අනුව යන්නේ නැතිව, දැන් මේ ගාථාවෙන්, ගාථා ධර්ම දෙකෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අතීතං නාන්වාගමෙය්‍ය. යම්කිසි පුද්ගලයෙක් ඒ අතීතය සිහිපත් කර කර ඒ අනුව තණ්හාවෙන්, දිට්ඨියෙන්, මානයෙන් ඒ ඉක්ම ගිය ආරම්මන පිළිබඳව නැවත නැවත සිහි කරනවා නම්, මෙනෙහි කරනවා නම්, ඒත නැත්තා වර්තමානයේ හිටියට අතීතය අනුව යන කෙනෙක්, ඔහුගේ මනස අතීතයත් එක්කයි පැටලි පැටලි යන්නේ. එතකොට ඒ තත්ත්වෙන් සිත නිදහස් කරගන්නේ කොහොමද කියන කාරණය මුලින්ම පැහැදිලි කරන්නේ. ඊළඟට නප්පටිකංකේ අනාගතං, නොපැමිණි අනාගතයේ පිළිබඳව බොහෝ අවස්ථාවල නවත නවත සිතමින් උපකල්පනය කරමින් අපේක්ෂා ඇති කරගන්න. එතකොට නිවැරදි රාත්‍රියක්, එහෙම නැත්නම් භද්‍ර වූ රාත්‍රියක් ගත කරන තැනැත්තා එහෙම ඉක්ම ගිය අතීතය පිළිබඳව තණ්හා මාන දිට්ටි වශයෙන් හිතන්නේ නැහැ. නොපැමිණි අනාගතය පිළිබඳව උපකල්පනය කරමින් බලාපොරොත්තු ඇති කරගන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යදතීතං පහීනංතං අපත්තංච අනාගතං. එතකොට ඉක්ම ගිය කාලය ඒක ඉක්ම ගිහින් ඉවරයි. අතීතයට අදාළ නාම ධර්ම, රූප ධර්ම, මේ සියල්ලක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගත්ව දැන් සියල්ලක්ම අහෝසි වෙලා අවසానයි. දහවල් කාලයේ ඇති වුණු නාම ධර්ම කිසිවක් රාත්‍රී වෙනකොට ඉතිරි වෙලා නැහැ. ඒ සියල්ලක්ම අභාවයට ගිහිල්ලා. ඒ වගේම දහවල් කාලයේ හටගත්තු රූප කලාප කිසිවක් රාත්‍රී වෙනකොට ඇත්තේ නැහැ. ඒ සියල්ලක් අනිත්‍ය ස්වභාවයටපත් වෙලා. නාම රූප ධර්ම මොහොතක් මොහොතක් පාසා හටගත් නාම රූප ධර්ම බිඳි බිඳි යනවා. එතකොට හැම මොහොතකම අලුතෙන් නාම රූප ධර්ම හටගන්නවා විනා අර හටගත් නාම රූප ධර්ම දින ගණන් සති ගණන් මාස ගණන් වසර ගණන් පවතින්නට පුළුවන් කමක් නැහැ. දැන් අපිට පෙනෙනවනේ පුද්ගලයෙක් හැටියට අවුරුදු බොහෝ ගණනක් ජීවත් වෙනවා වගේ. අපි ඉපදුනාට පස්සේ ඉපදුණු තැන් පටන් දැන්ට අවුරුදු 40ක් 50ක් අපි ලෝකේ ජීවත් වෙලා තියෙනවා 60ක් 70ක් ජීවත් වෙලා තියෙනවා කියලා අපිට හිතෙනවා. නමුත් ඇත්තට මෙතන සිද්ධ වෙන්නේ උත්පත්තිය සිදූෂණයේදීම ඇති වෙන ප්‍රතිසන්දි සිත ඇති වූ වහාම නිරුද්ධ වෙනවා. අනිත්‍ය ස්වභාවය හේතු කොටගෙන අභාවයට යනවා. ඒ වගේම ඒත් එක්ක හටගත් රූප කලාපත් ඉතා සුළු මොහොතකින් අභාවයට යනවා. දැන් හටගත් ප්‍රතිසන්දි සිත නිරුද්ධ වුනහම පුද්ගලයා මිය යන්නේ නැත්තේ ඇයිද? ඒ සිත නිරුද්ධ වුණාට සාංසාරික වශයෙන් ඒතනත්තා ප්‍රතිසන්දිය සඳහා අරගෙන ආපු කර්ම ශක්තිය තවම ඉතිරි වෙලා තියෙනවා. ඒ කර්ම ශක්තිය සහ භව තණ්හාව විසින් නැවත සිතක් ජනිත කරනවා. එතකොට ඒ සිත නැවත නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනකොට තවත් සිතක් ජනිත වෙනවා. මේ විදිහට අදාළ හේතු ප්‍රත්‍ය තවම තියෙන නිසා ඒවා අහෝසි වෙලා නැති නිසා නැවත නැවත මොහොතක් පාසා ඇති වෙන සිත නිරුද්ධ වුණාට යලි යලිත් සිත් ඇති කරනවා. ඒ වගේම රූප කලාපත් එහෙමයි. සාංසාරික කර්ම ශක්තිය හේතු කොටගෙන ගන්න ආහාර පාන හේතු කොටගෙන ඒ වගේම බාහිර පරිසරයේ සීතෝෂ්ණ උපකාර කරගෙන තමන්ගේ සිතුවිලි උපකාර කරගෙන කර්ම චිත්ත ඍතු ආහාර කියන මේ සාධක පවතින තාක්කල් රූප නැවත නැවත හටගන්න. හටගත් රූප කලාප බිඳි බිඳි යනවා. නමුත් යලි යලිත් හටගන්න. එතකොට ඒ අදාළ හේතු ප්‍රත්‍ය අඛණ්ඩව ක්‍රියාත්මක වෙන තාක්කල් අර නාම රූප ධර්ම හටගත් ධනම බිඳී ගියාට නැවත නැවත ජනිත වෙනවා. හරියට ජල තටාකයකට වැහි බිඳු වැටෙනකොට ඒ වැහි බිඳු වැටෙන තැන පොඩි දිය බුබුලු හටගන්නවා. ඒ හටගත් තැනමේ දිය බුබුල බිඳිලා යනවා. හැබැයි ආයෙත් අහසින් වතුර බිඳුවක් වැටෙනකොට තවත් දිය බුබුලක් හටගන්නවා. ඒකත් බිඳී යනවා. නැවතත් වතුර වැටෙනකොට නැවත දිය බුබුලු හටගන්නවා. අන්න ඒ වගේ හටගත් නාම රූප ධර්ම බිඳි බිඳී ගියාට නැවත නැවත නාම රූප ධර්ම හටගන්නා නිසා උපන්නා වූ පුද්ගලයා එකවරම මිය යන්නේ නැහැ. නාම රූප පරම්පරාවක් හැටියට දින ගණනක් සති ගණනක් මාස ගණනක් වසර ගණනක් ඒ තැනැත්තා ජීවිතේ පවත්වාගෙන යනවා. එනිසා අපට හිතෙනවා එකම පුද්ගලයෙක් බොහෝ කාලයක් ජීවත් වෙනා වගේ. නමුත් සිහිනුවණින් ගැඹුරින් කල්පනා කරලා බලනකොට පරමාර්ථ ධර්ම වශයෙන් කල්පනා කරලා බලනකොට ඒ විදිහට දීර්ඝ කාලයක් ජීවත් වෙන කිසිවෙක් නැහැ. ක්ෂණයක් පාසා මරණයටපත් වෙන පුද්ගලයෝ තමයි ජීවත් වෙනවා හැටියට අපට පෙනෙන්නේ. එය හඳුන්වනවා ෂණික මරණයයි. එහෙම නැත්නම් ෂණ භංගුරත්වයයි කියලා හඳුන්වනවා. දැන් එතකොට විදර්ශනා කරන තැනත්තා සිහිනුවන දියුණු කරන තැනත්තා දැන් මේ වර්තමානයේ ජීවත් වීමයි කියලා අපි කතා කරන්නට උත්සාහ කරන්නේ සිහිය පැවැත්වීම පිළිබඳවනේ. සති සම්පජඤ්ඤය සිහිය සහ නුවණ පවත්වා ගැනීම. ඒතර ඉබඳු කෙනෙකුට තමයි විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට සිහිනුවන පවත්වන විදර්ශනා කරන තැනත්තා අතීතය පිළිබඳව දකින්නේ කොහොමද? යදතීතං පහීනංතං. යමක් අතීතයට ගියාද ඒ සියල්ලක්ම දැන් ඉක්ම ගිහින් ඉවරයි. ඒ නාම රූප ධර්ම සියල්ලක්ම බිඳිලා අවසාන වෙලා. දැන් එහි කිසිවක් ඇත්තේ නැහැ. දැන් එහි යමක් තමන් සිහිපත් කරනවා නම් එහි ඉතිරි වෙලා තියෙන්නේ සිහි කරන ආවර්ජනා කරන දේ පමණයි. ඒ ආවර්ජනා කරනවා කියන්නේ අතීත වූවක් නෙමෙයි, ඒ වර්තමානයේ සම්බන්ධ කාරණයක්. දැන් අපි හිතමු දහවල් කාලේ අපි කරපු දෙයක් පිළිබඳව රාත්‍රී කාලේ සිහි කරනවා. එතකොට සිහි කරනකොට අපිට දවල් කරපු සිද්ධිය ඒ විදිහට මතක් වුණාට ඒ දවල් සිද්ධිය නෙමෙයි අපේ මනසට එන්නේ, ඒ සිද්ධියෙන් ගත්තු යම් යම් මනෝමය රූප, මනෝමය වේදන, මනෝමය සංඥා, මනෝමය සංඛාර, මනෝමය විඥානයන් තමයි අපිට එහිදී ජනිත වෙන්නේ. අර දවල් ඇති වෙච්ච නාම රූප ධර්ම සියල්ලක්ම නිරුද්ධ වෙලා ඉවරයි. දැන් මේ අභිනවයෙන් ඒ මොහොතේ හටගන්න රූප වේදනා සංඥා සංඛාර විඥානයන් තමයි අපේ සිතට අරමුණු වෙන්නේ. දැන් ඒ වෙලාවට ඇහෙන් දකින්නට රූපයක් නැහැ. හැබැයි මනෝමය වශයෙන් අපි උපාදාන කරගත් රූපයක් තියෙනවා. උපාදාන කරගත්තු වේදනාවක් සුඛයක් හෝ දුක්ඛයක් හෝ සෝමනස්සයක් හෝ දෝමනස්සයක් හෝ දහවල් කාලයේ කටයුත්ත කරනකොට යම් බඳු වේදනාවක් අපට ඇති වුණේ රාත්‍රී කාලෙත් අපිට ඒක සිහි කරන්න පුළුවන්. සතුටක් සොම්නසක් ඇති වුණා නම් සුවයක් ඇති වුණා නම් ඒ සුවය ආස්වාදයේ සොම්නස සිහිපත් කරලා අපට තෘෂ්ණාමූලික හැඟීම් රාත්‍රී කාලෙත් ඇති කරගන්න පුළුවන්. දහවල් සිද්ධ වෙච්ච දේ පිළිබඳව සිහි කරලා දවල් කාලේ සිද්ධ වුණු දෙ කටුක අත්දැකීමක් නම් එතනදී අපිට දුකක් වේදනාවක් දුම්නසක් මතු වුණා නම් ඒ ගැන අපිට නැවත රාත්‍රී කාලෙත් සිහිපත් කරලා ඕනනම් හිත නරක් කරගන්නට දුම්නස් සහගත සිතුවිලි ඇති කරගන්නට ද්වේෂ මූලික මනෝභාවයන් ඇති කරගන්නට ඕනනම් පුළුවන්. එතකොට අපි සිහිපත් කරන්නේ ඒ දහවල් කාලේ සිදුණු සිදුවීම වුණාට ඒ සිදුවීමට අදාළ නාම රූප ධර්ම සියල්ලක් දැන් ඉක්ම ගිහින් අවසానයි. දැන් මේ මොකද්ද කරන්නේ? ඒ පිළිබඳ උපාදාන කරගත් රූප වේදනා සංඥා සංඛාර විඥානයන් යලි යලි මතු කරමින් උපාදාන පත්‍ය භව ඒ උපාදානය කරගත්තු දේ නැවත නැවත හට ගන්නවා. ඒ හට ගන්නකොට තමයි අපට ඒ සිද්ධිය නැවත සිහිපත් වෙන්නේ, නැවත මතක් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිහි කල්පනාව අවදි කරගෙන විදර්ශනා කරන තැනැත්තා නුවණින් දකින්නට සමත් වෙනවා. යද තීතං පහිනං තං ඉක්ම ගිය දේ දැන් අහෝසි වෙලා අවසానයි. දැන් ඒ පිළිබඳව සිහිපත් කරනවා නම් ඉක්ම ගිය දේ නෙමෙයි, දැන් නැවත නැවත ඒ පිළිබඳව මතු කරන මනෝභාවයෙන්ුයි මේ මොහොතේ ජනිත වෙන්නේ. ඊළඟට අපත්තංච අනාගතං. අනාගත කියලා කියන්නේ තාම පැමිණි කාරණයක් නෙමෙයි, තාම සිදු වුණු දෙයක් නෙමෙයි. අනාගත කියන්නේ න ආගත. ආගත කියලා කියනවා පැමිණි කියන අර්ථය. එතකොට න ආගත අනාගත. එතකොට නොපැමිණි, තාම පැමිණිලා නැහැ ඒ අවස්ථාව. ඒ කාල පරිච්ඡේදය තාම පැමිණිලා නැහැ. තාම මේක වර්තමානයේ තැනටපත් වෙලා නැහැ. එතකොට ඒ නොපැමිණි කාරණය තාම සිද්ධ නොවුණු දෙයක් හැටියට. ඒ සම්බන්ධ නාම රූප ධර්ම තාම ජනිත වෙලා නැහැ. තවම ඒ සම්බන්ධව මනසේ ඇති කරගන්න බලාපොරොත්තු උපකල්පන චිත්ත රූප පමණයි තවම මතුවේ. ඒ සම්බන්ධව යම් රූප වේදනා සංඥා සංඛාරයක් අපේ මනසේ ජනිත වෙනවා නම් ඒ ජනිත වෙන්නේ තාම සිදු නොවුණු දේවල් සම්බන්ධව අපේ මනසේ උපකල්පනයන් පමණයි. එතකොට සිහිය පුරුදු කරන තැනැත්තා, විදර්ශනා කරන තැනැත්තා මේ නොපැමිණි අනාගතය පිළිබඳව තමන්ගේ මනසේ මේ සටහන් මතුවෙන්නේ කියන කාරණේ නිවැරදිව දකිනවා. ඒ දකින නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතීතං නාන්වාගමෙයේ. ඒ අතීතය අරමුණු කරගෙන ඒකේ එල්බගන්නේ නැහැ මනස. නිවැරදිව සිහිය පවත්වන විදර්ශනා කරන පුද්ගලයෙක්. ඒ වගේම නප්පටිකංකේ අනාගතං. අනාගතයේ පිළිබඳව අපේක්ෂා බලාපොරොත්තු ඇති කරගන්නෙත් නැහැ. ඇයිද? අතීතේ ඉක්ම ගිහිල්ලා අනාගතේ තාම පැමිණිලා නැහැ කියන බව පරමාර්ථමය වශයෙන් එතනත්තා සිහිනුවණින් දකින නිසා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා වැදගත්ම කාරණයකට ඊළඟට එන්නේ අපේ මාතෘකාවටම පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. එතකොට දැන් අතීතය පිළිබඳව උපාදාන කරන්නේ නැතිව අනාගතය පිළිබඳව අපේක්ෂා බලාපොරොත්තු ඇති කරගන්නේ නැතිව ඒතනත්තා වර්තමාන අරමුණු වල පිහිටලා හිටපු පමණින්ම ඔහු සිහිය පුහුණු කරන කෙනෙක්ය, විදර්ශනා කරන කෙනෙක්ය කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඇයිද? දැන් වර්තමානයේ ජීවත් වෙනවා කියලා කිව්වහම වර්තමානයේ ජීවත් වෙච්ච පමණට, වර්තමානයේ සිත පවත්වාගත්තු පමණටම ඒතනත්තා සිහියෙන් ඉන්නවා කියලා කියන්න බෑ. ඕනනම් අපට හැඟීම්වල එල්බගෙනත් වර්තමාන අරමුණුත් එක්ක පවතින්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි දහවල් කාලේ සිද්ධ වෙච්ච දේවල් ගැන හිතන්නේ නැතිව රාත්‍රී කාලයේදී ඒ වෙලාවේ කන බොන දේවල් පිළිබඳව, ඒ මොහොතේ ඇතිවෙන කාම සංකල්පනා පිළිබඳව, ඒ වෙලාවේ ඇතිවෙන ද්වේෂ මූලික ආරම්මණයන් පිළිබඳව පැටලි පැටලි ඉන්නවා. එතකොට එතනත්ත අතීතය සිහි කරලා නැහැ, අනාගතය පිළිබඳව උපකල්පන ඇති කරගෙන නැහැ, වර්තමානයේ තුල ඇලීම් ගැටීම් වශයෙන් හැඟීම් බරව පැවතිලා. එහෙමනම් එතනත් සිහිය පවතින්නේ නැහැ. එනිසා මෙහිදී බුදුරජාණන් වහන්සේ පහදන මතු කරන වටිනම කාරණේ තමයි පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. මෙතන වර්තමානයේ කියන වචනේ වෙනුවට බුදුරජාණන් වහන්සේ පාලියේ පාවිච්චි කරන ඉතාම අර්ථ සම්පන්න වචනයක් තියෙනවා. මොකද පච්චුප්පන්න වර්තමානයේ කියන එකට වර්තමාන කියන වචනේ පාවිච්චි කරනවා. පාලි භාෂාවේ බහුලව පාවිච්චි වෙනවා පච්චුප්පන්න. ඒකේ හොඳ ගැඹුරු අර්ථයක් තියෙනවා. මොකක්ද පච්චුප්පන්න කියන්නේ? ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍යයන්ගෙන් උපන්, ඒ මොහොතේ ප්‍රත්‍යයන්ගෙන් හටගන්න. දැන් අතීත නාම රූප ධර්ම සියල්ලක් ඉක්ම ගිහිල්ලා අහෝසි වෙලා ඉවරයි. අනාගතේ ඒවා න ආගත, තාම පැමිණිලා නැහැ. එතකොට පච්චුප්පන්න කියලා කියන්නේ මේ මොහොතේ නාම රූප ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගනිමින් නිරුද්ධ වෙමින් පවතිනවා. අන්නේ අවස්ථාව තමයි අපි වර්තමාන. වර්තමාන කියලා කියන්නේ ඒ ප්‍රවර්තනයේ වෙන, එහෙම නැත්නම් පවතින. ඒතර පවතිනවා කියලා කියන්නේ මොකක් වෙනවද? පච්චුප්පන්න හේතු ප්‍රත්‍යයෙන් නැවත නැවත හටගන්නවා. ඒ හටගන්නා දේත් ඒ මොහොතේම බිඳී යනවා. යලි යලිත් හටගන්න. ඒ හටගන්න බිඳෙන ක්‍රියාවලිය මේ මොහොතේ සිදු වෙමින් පවතිනවා. එතකොට සති සම්පජඤ්ඤේ පවත්වන කෙනා, මේ මොහොතේ ජීවත් වෙන කෙනා අතීතයේ සිහි නොකර ඉන්නවා, අනාගතයේ අපේක්ෂා නොකර ඉන්නවා පමණක් නෙමේ, ඒ පච්චුප්පන්න ධර්මයන් තත්ත තත්ත විපස්සති. ඒ මොහොතේ හටගන්නා නාම රූප ධර්ම ඒ මොහොතේම සති සම්පජඤ්ඤයෙන් යුක්තව විදර්ශනා කරනවා. එතනයි වැදගත් කාරණේ තියෙන්නේ. එතකොට අපි වර්තමාන සිදුවීම් එක්කලා පැවතුනාට වැඩක් නැහැ. හැඟීම් බරව නම් ඉන්නේ. ආවේගකාරීව නම් ඉන්නේ. සිහියෙන් තොරව නම් ඉන්නේ. ඒතනත්තා අතීතයේ සිහි කළත් නොකළත්, අනාගතය ගැන බලාපොරොත්තු උපකල්පන ඇති කරගත්තත් නැතත්, වර්තමානයේ තුල සිහියෙන් නොවේ නම් පවතින්නේ, ඒතනත්තා වර්තමානයේ ජීවත් වෙන කෙනෙක් කියලා හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ. එනිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා අතීතය පිළිබඳව තණ්හාමාන දිට්ටි වශයෙන් ඒ අතීතයත් එක්කලා එල්බ ගනිමින් අරමුණු වශයෙන් ආපස්සට යන්න නැති වෙන්නටත් ඕන. අනාගතේ තාම නොපැමිණි දේවල් එක්ක පැටලි පැටලි උපකල්පන කරමින් ඒවා ප්‍රාර්ථනා නොකර ඉන්නටත් ඕන. හැබැයි ප්‍රත්‍යෝත්පන්න ධර්ම, වර්තමානයේ පවතින ධර්ම පිළිබඳව හැඟීම් බර නොවි ඒවා පිළිබඳව ඒ මොහොතේ තත්ත තත්ත ඒ හටගන්න නාම රූප ධර්ම පිළිබඳව විපස්සතේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව විදර්ශනා කරන්නටත් ඕන. එහෙම කරන තැනැත්තා තමයි අසංහීරං අසංකොප්පං තං විද්වා මනුරෝහේ. එතකොට ඒ විද්වත් තැනැත්තා, ඒ නුවණැති පුද්ගලයා තමයි නිවැරදිව විදර්ශනාව කරන කෙනා වෙන්නේ. අසංහීරං අසංකොප්පං, ඒ තනත්තාගේ සිත හැකිලෙන්නෙත් නැ, ඒ වගේම වික්ෂිප්ත වෙන්නෙත් නැ, සිහිය නුවණ පවත්වාගෙන නිවරදිව ඒ මොහොතේ හටගන්නා නාම රූප ධර්මයන් පිළිබඳව අවධානය යොමු කරනවා. එතකොට යම්කිසි කෙනෙකුගේ සිත හැකුළුනොත් ඒ හැකිලෙන සිත උදාසීන වෙත, තීන මිද්දෙන් බර වෙන සිතෙහි සති සම්පජඤ්ඤේ පවත්වන්නට බෑ. දැන් ගාක් දෙනෙකුට භාවනා කරන්න කියලා වාඩි වුණාම ඇතිවෙන මූලිකම ප්‍රශ්නය තමයි දවස මුළුල්ලේ අනිත් වැඩ කටයුතු ඕන තරම් කර කර ඉන්නට පුළුවන්, අවශේෂ කාරණා පිළිබඳව හැඟීම් බරව අවධානය යොමු කරන තාක්කල් අපට පවතින්න පුළුවන්. මොකද ඒවාෙහි යම්කිසි උත්තේජනයක් තියෙනවා. ඇලීම් ගැටීම් වශයෙන් අපි අරමුණුත් එක්කලා ඉන්න තාක්කල් අපේ ගත සිත ප්‍රබෝධමත් කරන යම්කිසි උත්තේජකයක් ඒ ඇලීම් ගැටීම් තුළින් ඇති කරනවා. එතකොට අපි ඇලීම් ගැටීම් වලින් සිත නිදහස් කරලා යම්කිසි මධ්‍යස්ථ තැනකට ගෙනෙන්නට උත්සාහ කරනකොටම සිතට පුරුදු වෙලා තියෙන ඇලීම් ගැටීම් වලින් ලැබෙන උත්තේජනය නැතිනම් උදාසීන වෙන්නට. එතකොට උදාසීන භාවයත් එක්කලා සිත හැකිලෙන්නට පටන් ගන්නවා, අකර්මණ්‍ය වෙන්නට පටන් ගන්නවා. එතකොට මේ පුද්ගලයාට නිදි බර ගතියක් එනවා. ඒක භවනා කරන බොහෝ දෙනා අත්දැකලා තියෙන ප්‍රායෝගික ගැටලුවක්. එතකොට දැන් මේ තත්ත තත්ත විපස්සති ඒ අරමුණ පිළිබඳව ඒ නාම රූප ධර්මයන් පිළිබඳව විදර්ශනා කරන තැනැත්තා ඒ විදිහට සිත හැකිලෙන්නේ නැහැ ඔහුගේ. ඔහුට කරන්න වැඩක් තියෙනවා, යෙදිලා තියෙනවා. ඒ වගේම අසංකුප්පං, ඒ තැනැත්තාගේ සිත වික්ෂිප්ත වෙන්නේත් නැහැ, ප්‍රකෝප වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ අර ඇලීම් ගැටීම් වලින් ඇති වෙන විදිහට වික්ෂිප්ත මානසික තත්වයක් ඇති වෙන්නෙත් නැහැ. ඒ අරමුණ පිළිබඳව වේගවත්ව ක්‍රියාත්මක වෙමින් වික්ෂෝපයක් ඇති කරගන්නෙත් නැහැ. ඒ වගේම අරමුණ වල උත්තේජනය නැතිකමින් උදාසීන බවක් ඇති වෙන්නෙත් නැහැ. හැකිලෙන්නෙත් නැතිව කම්පණය වෙන්නෙත් නැතිව මනවින් අරමුණෙහි සිත පිහිටවා ගන්නට ඒ නුවණැති තැනැත්තා සමත් වෙනවා. අන්න ඒ බඳු කෙනෙකුට තමයි තත්ත විපස්සති ඒ නාම රූප ධර්මයන් පිළිබඳව නිවැරදි විදර්ශනාවක් කරමින් වර්තමානයේ සිත පවත්වන්නට පුළුවන් වෙන්නේ සති සම්පජඤ්ඤේ පවත්වන්නට පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහෙන් කටයුතු කරන තැනැත්තාට තමයි භද්‍ර වූ රාත්‍රියක්, ඒ කියන්නේ ගත කරන්නේ වසර 100ක් නොවෙන්නට පුළුවන්, එක රැයක් වෙන්නට පුළුවන් ජීවිතේ පවතින්නේ. හැබැයි ඒක රාත්‍රිය වුණත් භද්‍ර රාත්‍රියක් බවට පත් කරගන්නට පුළුවන්. ඉක්ම ගිය දහවල, ඉක්ම ගිය අතීතය පුනරාවර්ජනය කරමින් නැවත නැවත ඇලීම් ගැටීම් වශයෙන් ඒ අරමුණු සමග බැඳෙන්නේ නැතිව, නොපැමිණි අනාගතය පිළිබඳව උපකල්පනය කරමින් බලාපොරොත්තු ඇති කරගන්නේ නැතිව, වර්තමාන අරමුණෙහි සති සම්පජඤ්ඤයෙන් යුක්තව විදර්ශනා කරමින් එතනත්තාගේ මනස පවත්වන්නට දක්ෂ වෙනවා. දැන් පින්නතුනේ මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්, එහෙමනම් දැන් අතීතය පිළිබඳව සිහි කරන්නම සුදුසු නැද්ද? අනාගතය ගැන හිතන්නම සුදුසු නැද්ද? එතකොට කොහොමද ගිහියෙක් හැටියට ජීවත් වෙන්නේ? ඉක්ම ගිය කාරණා ගැන හිතන්නේ නැතිව අනාගතය ගැන දේවල් උපකල්පනය කරමින් සැලසුම් කරන්නේ නැතුව කොහොමද මිනිස්සෙක් ජීවිතේ පවත්වන්නේ? මෙතන කියන්නේ අතීතය ගැන හිතන්න එපා කියන එක නෙමෙයි. අනාගතය පිළිබඳ සැලසුම් කරන්න එපා කියන එක නෙමෙයි. ඒ විදිහට සැලසුම් කරන්නේ නැත්නම් ගිහියෙකුට තබා පැවිද්දෙකුටවත් මේ සමාජයේ වැඩ කටයුතු කරගෙන යන්න තරම් පහසු වෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේ නමක් වුණත් අවශ්‍ය නම් අතීතය සිහි කරනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානයයි කියලා රහතන් වහන්සේ සමවදින්නේ උන්වහන්සේ අතීතයට යනව නෙමෙයි. අතීතයට යන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔය සමහර වෙලාවට යම් යම් කතා ප්‍රවෘත්තිවල නොයෙක් දෙනා කියනවා, ප්‍රකාශ කරනවා අතීතයට යාමක්, ඒ කියන්නේ කාලතරණයක් පිළිබඳව. එතකොට ඒ කාලතරණය පිළිබඳව අදහස බොහොම සංකීර්ණයි, ඒක බොහොම පටලවිලි සහිතයි. ඒ කුමක් නිසාද? දහමට අනුව බලනකොට ඉක්ම ගියා වූ නාම රූප ධර්ම කිසිවක් දැන් ඇත්තේ නැහැ. ඒතර අපි හිතමු මෙහෙම දෙයක් වෙන්නට පුළුවන්. ඒ හටගත් නාම රූප ධර්මයන් නිසා ඇති වුණු, ඒවා නිසා ඇති වුණු, ඒවා නිසා ඇති වුණු පරම්පරාව පවතින්නට පුළුවන්. උදාහරණයක් හැටියට දැන් අපි යම් කිසි shabdayak ඇති කළොත්, අපි හිතමු අපි තහඩුවකට ගහනවා, එහෙම නැත්නම් බෙරයකට ගහනවා. ගැහුවෙන් පස්සේ බෙරේට අපි ගහන්නේ එකපාරයි. හැබැයි ඒක රැව් පිළි රැව් දෙමින් ඒ හඬ නිම්නාද වෙනවා. ඒ නිම්නාද වෙනවා කියන්නේ මොකක්ද? ඒ ශබ්ද තරංග නැවත 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 ඒ හටගත් රූප ධර්ම එහිම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට ඒයින් තව එකක්, ඒයින් තව එකක් අනුනාද වශයෙන් නැවත නැවත ඇති කරනවා. එතකොට මේ පරම්පරාව දීර්ඝව පවතින්නට පුළුවන්. එතකොට ඒ දීර්ඝව පවතිනවා කියලා කියන්නේ අර අපි බෙරයට ගහපු සද්ද නෙමෙයි. ඒ සද්ද එතනම නිරුද්ධ වුණා, දැන් පවතින්නේ ඒ නිසා හටගත්තු අවසාන දැන් මේ මොහොතේ පවතින රූප ධර්ම ටිකක් පමණයි. අන්න ඒ වගේ යමක් ඉක්ම ගියාට පස්සේ ඒ ඉක්ම ගිය නාම ධර්ම රූප ධර්ම නැවත අපට සොයන්නට ඇත්තේ නැහැ. ඒවාෙහි පරම්පරාවක් ඉතිරි වෙලා තියෙන්නට පුළුවන්. ඒ නිසා කාලතරණයයි කියන කාරණය එක එක්කෙනා එක එක විදිහට විග්‍රහ කරන්නට උත්සාහ කළාට ඒ පිළිබඳව ධර්මානුකූලව විමසලා බලනකොට ඉක්ම ගිය අතීතයට අපිට කවර අවස්ථාවකවත් නැවත සම්ප්‍රාප්ත වෙන්නට පුළුවන් කමක් නැහැ. ඉක්ම ගිය අතීතය අපට ආවර්ජනා කරන්නට පුළුවන්, දකින්නට පුළුවන්. ඒ දකින්නේ කොහොමද? ඒ අතීත නාම රූප ධර්මයන් හේතු කොටගෙන හටගත් සටහන් අපට පුනරාවර්ජනය කරන්නට පුළුවන්. ඒ නාම ධර්ම, ඒ රූප ධර්ම නැවත නැවත ඒවාෙහි පවතින පරම්පරාව දකින්නටත් පුළුවන්. ඒ වගේම අපේ මනසේ සටහන් වෙලා තියෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන ඒවා නැවත අවදි කරන්නටත් පුළුවන්. එතකොට එතනදි කරන්නේ පුනරාවර්ජනය, ප්‍රත්‍යවේක්ෂණය. එතකොට අතීතය සිහි කරනවයි කියලා රහතන් වහන්සේ කුමක්ද කරන්නේ? අතීතයට ගමන් කිරීම නෙමේ, තමන්ගේ මනසේ සටහන් වෙලා තියෙන සටහන් එකින් එක නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් පුනරාවර්ජනය කිරීම. එහෙමනම් රහතන් වහන්සේත් අතීතය සිහි කරනවා අවශ්‍ය නම්. හැබැයි සිහි කරනවා කියන එක සහ සිහි වෙනවා, එහෙම නැත්නම් මතක් වෙනවා කියන එක අතර ලොකු වෙනසක් තියෙනවා. සිහි කරනවා කියලා කියන්නේ සිහියෙන් යුක්තව තමන්ට අවශ්‍ය දෙයට අදාළ දෙයට අවධානය යොමු කරන්නට පුළුවන්කම. සිහි වෙනවා, මතක් වෙනවා කියලා කියන්නේ තමන්ගේ පාලනයකින් තොරව ඒක මනසෙහි මතුවෙනවා. ඒ මතුවෙන්නේ යම්කිසි ඇලීමක්, ගැටීමක්, මුලාවක් හේතු කොටගෙන, උපාදානය නිසා. උපාදානය හේතු කොටගෙන යමක් අපට මතක් වෙනවටත් සිහි වෙනවා කියලා විවහාර කරනවා. සතිසම්පජඤ්ඤයෙන් යුක්තව යම් කිසි දෙයක් සිහි කරනවටත් අපි සිහි වෙනවා, සිහි කරනවා කියලා කියනවා. නමුත් ඔය දෙකේ තියෙන පැහැදිලි වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? යමක් උපාදානය නිසා නැවත මතුවෙනකොට, උපාදාන පච්චයා භවෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන, යමක් දැඩිව ග්‍රහණය කරගත්තාම ඒ නැවත නැවත මනසට එනවා. එතකොට ඒ එන්නේ අපේ පරිපාලනයෙන් තොරව. උදාහරණයක් හැටියට ගත්තොත්, තමන්ගේ මනසෙහි තදින්ම කාවැදුණු අපේ හිතම යම්කිසි සංගීත කාණ්ඩයක්, තමන් රස විඳපු, ආස්වාදනය කරපු සංගීත කාණ්ඩයක්, ඒ පිළිබඳව තමන්ට ලොකු කැමැත්තක් ඇති වුණා. එතකොට ඒ කැමැත්ත ඇති වුණාම ඒ ශබ්ද රූපය අපේ මනසේ උපාදාන වෙනවා. උපාදාන වුණාම නිකන් ඉන්නකොට, වැඩ කරනකොට අරක ආයෙ මතක් වෙනවා. ඒක ඇහෙනවා වගේ තමන්ගේ මනසේ රැව් පිළි රැව් දෙන්නට පටන් ගන්නවා. ඒතර සමහර වෙලාවට තරුණයෝ වැඩිහිටියෝ වුණත් සමහර වෙලාවට අපට ඇහිලා තියෙනවා, ඒගොල්ලෝ අර සංගීත කාණ්ඩ, එහෙම නැත්නම් අර සින්දුවේ කොටස, ගීතේ කොටස, ඒ අය හිමින් සැරේ කටිනුත් මොමුණනවා. එතකොට දැන් මේ වෙන වැඩක් කර කර ඉන්නේ, වෙන දෙයක අවධානය පවත්වාගෙන ඉන්නේ. හැබැයි අර උපාදාන කරගත්තු සටහන නැවත නැවත තමන්ගේ පාලනයකින් තොරව මතුවෙන්න ගන්නවා. ඒ මොකද්ද? උපාදාන පත්‍ය භව. ඒ උපාදාන කරගත්තු දේවල් නැවත නැවත හටගන්නවා. මේ විදිහට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන, ඔය සියල්ලක්ම අපි මනසේ දැඩිව උපාදාන කරගත්තාම හිටි හැටි අපට ඒවා මතක් වෙනවා, සිහි වෙනවා. එතනදි සිද්ධ වෙන්නේ උපාදානය නිසා ඇතිවෙන මතුවීමක්, එහෙම නැත්නම් හට ගැනීමක්. එය සති සම්පජඤ්ඤය නෙමෙයි. සති සම්පජඤ්ඤයෙන් යුක්තව, සිහියෙන් යුක්තව යමක් සිහි කරනකොට ඒත් අපට යමක් මතක් කරන්නට පුළුවන්, නැවත අවදි කරන්නට පුළුවන්. හැබැයි සිහියෙන් අවදි කරනකොට විශේෂතා දෙකක් තියෙනවා. මොකද්ද විශේෂතා දෙක? පළවෙනි කාරණේ තමයි සිහියෙන් සිහි කරනකොට ඉබේ එන්නේ නැහැ, අපි සිහි කළොත් තමයි ඒක සිහිපත් වෙන්නේ, අවධානය යොමු කළොත් තමයි ඒක මතුවෙන්නේ. දැන් රහතන් වහන්සේට නිකන් ඉන්න ගමන් අතීතයේ සිහි වෙවි තියෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට සැතපෙන්නට ගියාම මේ ලෝකේ ඔක්කොම දේවල් පෙනිපෙනි තියෙන්නේ නැහැ. ඒ කාරණා ගැන අවධානය යොමු කළොත් තමයි ඒක දැනෙන්නේ, ඒක මනසට මතුවෙන්නේ. ඒක තමයි සිහිය තියෙන පළවෙනි විශේෂ කාරණේ. අවධානය යොමු කළොත් තමයි ඒක සිහිපත් වෙන්නේ. එහෙම නැත්නම් සම්පූර්ණ අවධානය බැහැර කරලා තියලා තමන්ට අවශ්‍ය දේක සිත පවත්වන්නට පුළුවන්. නමුත් උපාදානයේ තියෙන වෙනස තමයි අපි අපට ඕන වුණත් නැතත් සමහරට එකපාරටම මනසෙහි අවදි වෙනවා. අර යටපත් කරලා තිබුණු රබර් බෝලයක් වතුරේ එකපාරට අපි අපේක්ෂා නොකළ මොහොතක උඩ එන්න වගේ අපේ මනසේ අපි නොහිතූ අවස්ථාවල යම් යම් දේවල් මතුවෙනවා. දැන් සමහර වෙලාවට මේක තේරුම් ගන්න බැරි විදිහටත් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට භාවනා කරන අය කියනවා, හාමුදුරනේ මම ටික කාලයක් බුද්ධානුස්සති භාවනාව කළා, ඒ කාලේ ඉතින් හොඳට මට බුද්ධ රූපයක් හිතින් මවාගෙන මට පුළුවන් වුණා බුදුගුණ සිහි කරන්න. එතකොට දැන් මං ආනාපාන සතිය කරමින් ඉන්නකොටත් සමහර වෙලට එකපාරටම හිත සංසුන් වෙනකොට අර බුද්ධ රූපේ මැවිලා පේනවා. දැන් මේ මොකද්ද වෙන්නේ? මේ සතිපට්ඨානය නෙවෙයි, ඒතනත්තාගේ සිහිය දුර්වල නිසා අර වෙනත් ආරම්මණයක් එතනට පැමිණෙනවා. දැන් පැමිණෙන්නේ බුද්ධ රූපය පිළිබඳ අරමුණ නිසා එතනත්තාට මේක නරක එකක් කියලා හිතන්න බෑ. ඇයි? බුද්ධ රූපේ පේන එක නරකක් නෙමෙයිනේ. හැබැයි ආනාපාන සතිය වඩමින් ඉන්නකොට බුද්ධ රූපයක් පේනනවා නම් ඒක හොඳ තත්වයක් නෙමෙයි. ඇයි හොඳ තත්වයක් නොවෙන්නේ? ආනාපාන සතිය වඩනකොට එතනත්තාගේ සිහිය පිහිටලා තියෙනවා නම් ආස්වාස ප්‍රස්වාසයයි දැසට පේනනාසේ මනසට පේනන ඕන. ඒතර ආස්වාස ප්‍රස්වාසයේ පේනන දැනෙන්න ඕන අවස්ථාවේ බුද්ධ රූපයක් පේනනවා නම් ආත්පසින්ම පටලැවිල්ලක් එතන තියෙනවා. ඒතර මේ පටලැවිල්ල ඇති වෙන්නේ කුමක් නිසාද? සතිපට්ඨානය නිසා නෙමෙයි, පූර්ව උපාදානය නිසා. ඒතර බුද්ධ රූපය තමන්ගේ මනසින් උපාදාන කරගෙන තියෙන එක නැවත මතු වෙනවා. ඒතර සිහිය පැවැත්වීමට අමතරව ඒ තියෙන විශේෂත්වය අපි තේරුම් ගන්නට ඕන අසිහිහි. එහෙම නැත්නම් උපාදානයේහි ඒ තියෙන පළවෙනි වෙනස. දෙවැනි වෙනස තමයි සිහිය සහ උපාදානයේ අතර අපි සිහියෙන් යමක් සිහි කරනකොට අපට ඇලීම් ගැටීම් වලට වහල් නොවි හරියට පිටින් ඉඳන් බලන්නාසේ යමක් දිහා බලන්නට සිහි කරන්නට පුළුවන්. හැබැයි අපි උපාදානයෙන් දේවල් සිහි කරනකොට අතීතය නම් සිහි කරන්නේ ඒ අතීතයේ ඒ සම්බන්ධව ඇතිවෙච්ච රූප වේදනා සංඥා සංඛාරේ උපාදාන කරගත්තා එහෙන් පිටින් මේ මොහොතෙත් අවදි වෙන්නට පටන් ගන්න. ඒ ස්වરૂපයෙන්ම හෝ එහෙම නැත්නම් ඊට ආසන්න ස්වરૂපයකින්. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් දහවල් කාලයේ සිදුවෙච්ච බහිම්බස් වීමක් නිසා අපේ මනසට ටිකක් නොසතුටක් ඇති වුණා නම් තරහක් ආවා නම් දැන් රාත්‍රී කාලේ ඒ සිද්ධිය සිහිපත් වෙනවා. සිහිපත් වෙනකොට ඒ මොහොතේ තර නොසතුට නොමනාපේ මතුවෙනවා. ඒ ස්වરૂපයෙන්ම හෝ ඊට ආසන්න එක්තරා ස්වરૂපයකින් ද්වේෂ මූලික සිත් ජනිත වෙනවා. සතිපට්ඨානයේ යුක්තව ඒ සිද්ධියම ඕනනම් සිහි කරන්නට පුළුවන්. මොකද්ද? දහවල් කාලේ මෙන්න මෙහෙම දෙයක් වුණා. අසවලා දොස් කිව්වා. මගේ හිත රිදුනා. ඒ වෙලාවේ Tamanta සිහිය පිහිටුවා ගන්නට බැරි වුණා. කොහොම හරි හිතේ නොසතුටක් මතු වුණා. දැන් රාත්‍රී කාලේ සිහියෙන් යුක්තව ඒක ආවර්ජනා කරනවා. ආවර්ජනා කරනකොට ඒ සිද්ධිය Tamanta සිහි කරන්නත් පුළුවන්. ඒ ඇතිවෙච්ච මනෝභාවය සිහි කරන්නත් පුළුවන්. හැබැයි මේ මොහොතේ කෝපයක් මතු වෙන්නේ නැහැ. මේ මොහොතේ හැඟීම් බර වෙන්නේ නැහැ. ඇයි ඒ? සතිපට්ඨානය නිසා. අන්න ඒ විදිහට තමයි රහතන් වහන්සේලා එහෙම නැත්නම් ප්‍රතඥයෙක් වුණත් අභිඥාලාභී උතුමන් අතීතයේ සිහි කරන්නේ අන්න ඒ විදිහට සිහියෙන් යුක්තව අවධානය යොමු කරනකොට පමණයි උන්වහන්සේලාට එය අරමුණු වෙන්නේ. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි එය සිහි කරනකොට එදා ඒ මොහොතේ ඇතිවෙච්ච හැඟීමට වහල් වෙලා නෙමෙයි මේ මොහොතේ දිහා බලන්නේ. අකුසලයක් ඇතිවෙච්ච අවස්ථාව පිළිබඳව උනත් සිහියෙන් සිහිපත් කරනකොට ඒ පිළිබඳව අකුසල් සිත් නෙමෙයි විදර්ශනා මූලික සතිපට්ඨානයේ මූලික කුසල සිත් ජනිත වෙනවා. එතකොට ඔය කාරණා දෙක තමයි අපි ප්‍රධාන වශයෙන්ම තේරුම් ගන්න ඕන කරන්නේ. උපාදානය සහ සිහියෙහි තියෙන විශේෂත්වය. නැවත වතාවක් සිහිපත් කරනවා නම් සිහියෙන් යමක් සිහි කරනකොට අපට අවශ්‍ය මොහොතේ අවධානය යොමු කළොත් විතරයි සිහිපත් වෙන්නේ. දෙවැනි කාරණේ තමයි ඒ සිහි කරනකොට හැඟීම් වලට වහල් වෙන්නේ නැහැ. ඒ අතීතේ උපාදාන කරගත්තු හැඟීම් යටපත් කරලා සිහියෙන් යුක්තව කුසල් සිතින් ඒ දිහා බලන්නට පුළුවන්කම තියෙනවා. උපාදානයේ විශේෂත්වය තමයි අපි අවධානය යොමු කළත් නොකළත් අර වතුර යට කරලා තිබිච්ච රබර් බෝලයක් එකවරම නොසිතූ මොහොතක උඩ එන්නා වගේ අපේ මනසේ අහඹු ලෙස අනපේක්ෂිතව අපට ඕන නැති අවස්ථාවලත් දේවල් මතුවෙනවා. දැන් ඔය ගාක් දේවල් අපට අමතක කරගන්න බැරි වෙන්නේ ඒකනේ. සමහර දේවල් අපට ඇත්තටම අමතක කරන්න ඕන. ඒවා කරදරයක්. නමුත් අමතක කරගන්න බෑ. අමතක කරන්න ඕන කියලා හිතනකොට කරදරයක් කියලා හිතනකොට වැඩි වැඩියෙන් එන්න ගන්න. ඇයි ඒ? ඒක කරදරයක් කියලා හිතීමෙන් මොකද්ද අපි කරන්නේ? වැඩි අගයක් ඒකට දෙනවා. මේක හොඳ නෑ, මේක නරකයි, මේක කරදරයි, මේකෙන් බිය ඇති වෙනවා, මේකෙන් තැති ගන්නවා, මේක නම් වෙන්න එපා ආය කියලා හිතනකොට අපි නොදැනුවත්වම ඒ අරමුණට ලොකු අගයක් ආරෝපණය කළා. මොකද්ද අගය? ඍණාත්මක අගයක්. ධනාත්මකවත් අපට අගයක් ආරෝපණය කරන්න පුළුවන්, ඍණාත්මකවත් අගයක් ආරෝපණය කරන්න පුළුවන්. හොඳයි, ලස්සනයි, ආස්වාදනීයයි, සුවදායකයි, මම කැමති, ඒ ධනාත්මකව අගය කිරීම. මම නම් ඒකට කැමති නෑ. ඒකෙන් බරපතල හානියක් වෙන්නේ. ඒක නම් එපා. ආයෙ නම් මතක් වෙන්නත් එපා. ඒ මොනවද? ඍණාත්මක අගයක් ආරෝපණය කරන. ධනාත්මකව හෝ ඍණාත්මකව අපි යම්කිසි අරමුණකට වැඩි අගයක් දීපු ගමන් ඒක මනසේ උපාදාන වෙනවා. උපාදාන වෙච්ච ගමන් උපාදාන පත්‍ය භව නැවත නැවත හට ගන්නවා. ඒ අරමුණම ගනිමින් සිත් පහළ වෙනවා. එතකොට ඒක පාලණයෙන් තොරයි. ඒ වගේම ඒ නැවත නැවත ඒ අරමුණු කරන වාරයක් පාසා අර මුල් අවස්ථාවේ යම් බඳු ඇලීමක් ගැටීමක් ඇති වුණාද, ඒ බඳු හැඟීමක් හෝ ඊට ආසන්න හැඟීමක් මේ මොහොතේ ජනිත වෙන්නට අවකාශ සැලසෙනවා. එතකොට ඔය වෙනස විශේෂයෙන් අපි හඳුනා ගන්නට ඕන. වර්තමානයේ ජීවත් වෙනවයි කියලා වර්තමානයේ තියෙන අරමුණු කළ පමණින්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහි සිහිය පවත්වා ගත්තොත් තමයි සැබවින්ම වර්තමානයේ ජීවත් වුණා වෙන්නේ. එතකොට රහතන් වහන්සේ අතීතයේ සිහි කරනවා, අතීතයේ උන්වහන්සේ දකිනවා යම් යම් සිදුවීම්. සමහරట్లాට තමන් පෙර භවයේ තමන්ගේ ගෙල කපලා තමන් ඝාතනය කරලා තියෙන්නේ කියලා දකිනවා. කවුද ඝාතනය කරලා තියෙන්නේ කියලා හොයාගෙන එනකොට ඒ පුද්ගලයාත් මේ ජීවිතේ මිතුරෙක් හැටියට තමන් එක්කම ඉන්නවා. නමුත් මේ මිනිස්සයා නේද මම පෙර භවයේ මාව ඝාතනය කළේ කියලා කෝපයක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ? සිහිය පවත්වන නිසා. ඉතින් රහතන් වහන්සේට නම් කෙලස් නැසල නිසා කෝපය මතුවෙන්නේ නැහැ කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ප්‍රත්‍යඥයෙක් වුණත් උබ්බේ නිවාසානුස්සති ඥානය උපදවාගෙන ඒ අනුව මෙනෙහි කරනවා නම් ඒ ඥානය දිගින් දිගට පවත්වන්නට නම් සිහිය මනවින් පුහුණු කරලා තියෙන්න ඕන. එහෙම නැති කෙනෙකුට එතනට යන්න බෑ. සිහිය විතරක් නෙමෙයි ධ්‍යාන වශයෙන් චතුර්ථ ධ්‍යානය දක්වා පුහුණු කරන්න ඕන. චතුර්ථ ධ්‍යානයට යනකොට උපේක්ඛා ඒකග්ගතා මනස ඇලීම් ගැටීම් වලින් තොරව උස්පහත් වීම වලින් තොරව දැඩි ඒකාග්‍රතාවයක සහ දැඩි උපේක්ෂාවක පවත්වන්නට පුළුවන් වුණාට පස්සේ තමයි අර පුබ්බේ නිවාසානුස්සති ඥාන, දිබ්බ චක්කු ඥාන ආදී විශේෂ ඥානයන් උපදවන්න පුළුවන්. මොකද ඒ මට්ටමට මනස පුහුණු කරන්නේ නැතිව, මෘදු කරන්නේ නැතුව, ශක්තිමත් කරන්නේ නැතිව ඒතනත්ට ඒ සුවිශේෂ අවස්ථාවන්ට යන්න බෑ. මොකද උස්පහත් වෙනවා නම් ඒ தත්ත්වේ පවත්වාගෙන යන්නට බෑ. ඥාණය ගැඹුරට මෙහෙවන්නට බෑ. එතකොට මේ සත්‍ය පිළිබඳව විශේෂයෙන් තව කාරණයක් පැහැදිලි කරනවා. සිහියෙහි තියෙන, එහෙම නැත්නම් සතියෙහි තියෙන ගති ලක්ෂණය තමයි අකුසලයෙන් සිත මුදවලා කුසලයට යොමු කරන ගතිය. කුසලයට මතු, කුසලය මතු කරන ගතිය. අපේ රේරුකාණේ මහානායක හාමුදුරුව පැහැදිලි කරනවා, හරියට ගඟේ ගහගෙන යන ලබු කබලක්. ඒ කියන්නේ ලබු ගෙඩියක වේලිච්ච කටුව. ඒක බර අඩුයි. එතකොට වතුරට දැම්මෙන් පස්සේ ඒක නොනවත්වා ගහගෙන යනවා. එතකොට කවුරු හරි විසින් නැවැත්තුවොත් හරි, මොකක් හරි පැටලිලා නැවතුනොත් හරි හැරෙන්නට නොනවත්වාම ගහගෙන යනවා. ඒ වගේ තමයි ප්‍රත්‍යජන සත්වයාගේ මනස ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල පාප ධර්මයන් එක්ක නිරන්තරයෙන් ගසාගෙන යනවා. එහෙම ගසාගෙන යන සිත తాවකාලිකව හෝ ඒ අකුසලයන්ගෙන් නිදහස් වෙලා කුසලයේහි පිහිටන්නේ කුමක් නිසාද? සිහිය නිසා. දැන් මේ කාරණයත් අපි විශේෂයෙන් තේරුම් ගන්නට ඕන. විදර්ශනා කරනකොට අපි හිතමු දැන් අර බුදු ගුණ සිහි කරනකොට, මෙත් වඩනකොට අපිට පැහැදිලිව තේරෙනවා දැන් අකුසල් අරමුණු වලින් සිත නිදහස් වෙලා කුසලයේහි පිහිටියාය කියන බව. හැබැයි දැන් දෛනික ජීවිතයේ වැඩ කටයුතු අපි සිහිය පවත්වාගෙන කරගෙන යනවා කියලා හිතන්නකෝ. දැන් ඔන්න මව් කෙනෙක් ආහාර පිසිනවා. එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා gedara darwe වැඩ කටයුතු වල නිරත වෙලා ඉන්නවා. කාර්යාලයේ වැඩ කටයුතු වල නිරත වෙලා ඉන්නවා. එතකොට ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් ඒ දෙදෙනා කවර හෝ යහපත් කාර්යයක යෙදিলা ඉන්නකොට ඒවා කුසල කර්ම හැටියටම වෙන් කරපු නම් කරපු ඒවා නෙමෙයි හැම මොහොතකම අපි යෙදෙන වැඩ කටයුතු. එතකොට එහෙම දෛනික කටයුතු කරනකොට අපි හිතමු තමන්ගේ වෘත්තීයමය කටයුත්තක යෙදিলা ඉන්නවා. දැන් මේ පින්කමක් කරනවා නෙමෙයි රැකියාවයි කරන්න කියන අදහස තමයි අපිට තියෙන්නේ. හැබැයි රැකියාව කරන අවස්ථාවේ, රාජකාරී කටයුතු කරන අවස්ථාවේ උනත්, අර මව කුස්සියේ ආහාර පාන පිළියෙල කරන අවස්ථාවේ උනත් ඒ කරන කටයුතු අසිහියෙන් කරනවා නම් අපේ ඇලීම්, ගැටීම්, මුලාවීම් ආදී හැඟීම් වලට වහල්ව තමයි ඒව කරන්නේ. අර මෑණියන් ඒ ආහාර පාන සකසනකොට ඒවා රසවත්ව හැදීමේ රස තෘෂ්ණාව. එතකොට තමන් මේක හොඳට හදනවයි කියන එක්තරා මානපරවශ ගතිය, මට තමයි හොඳට මේක උයන්න පුළුවන් කියන ආත්මාභිමානය, සක්කාය දිට්ඨිය. එතකොට මේ විදිහට තණ්හා මාන දිට්ඨි වලින් සිත කෙලසාගෙන ඒ කටයුත්ත කරන්නට පුළුවන් හැඟීම් බල. එතකොට ඇයි දැන් අතීතයේ සිහි කර කර නෙමෙයි ඉන්නේ, අනාගතය උපකල්පනය කර කර නෙමෙයි ඉන්නේ, වර්තමානයේ මේ කරන වැඩෙත් එක්ක තමයි ඉන්නේ. හැබැයි තණ්හා මාන දිට්ඨි වශයෙන් ඒ කරන කාර්ය උපාදාන කර ගනිමින් හැඟීම් බරව කටයුතු කරනකොට ඇය සිහියෙන් නෙමෙයි ඉන්නේ, ඇයගේ සිත කුසල් අරමුණක නෙමෙයි පවතින්නේ. දැන් එතකොට එතනින් ඉවත් කරලා කුසල් අරමුණක පිහිට වුණා කියන්නේ උයන ගමන් බුදුගුණ සිහි කරන්න ඕන කියන එකද? නෑ, ඒක නෙමෙයි. දැන් අර ව්‍යංජනයේ සකසන එකම කරගෙන යනවා, ආහාර පාන පිළියෙල කරන එකම කරගෙන යනවා. හැබැයි තණ්හාවෙන්, මානෙන්, දිට්ඨියෙන් ඒ දිහා බලන්නේ නැතිව ඒ කරන කටයුත්තේ පරමාර්ථය අනුව හේතුඵල වශයෙන් නිවැරදිව මෙනෙහි කරනවා. ඒ කියන්නේ දැන් මේ ආහාර පාන පිළියෙල කරන්නේ කුමකටද? බොහෝ දෙනාගේ කුසගිනි නිවන්න. එතකොට මේ ආහාරයෙන් වැඩි දෙනෙකුගේ කුසගිනි නිවන්නට අවකාශ ලැබෙනවා. අන් අයගේ කුසගිනි නිවීම සඳහායි මේ ආහාරය පිළියෙල කරන්නේ. එතකොට රස තෘෂ්ණාවෙන් කෙලස් වඩවා ගන්නට නෙමෙයි, ඒ අයගේ ශරීර පෝෂණය කරන්න, සැමියාගේ, දරුවන්ගේ, තමන්ගේ, අනෙකුත් යම් කිසි කෙනෙකුට ආහාර දෙනවා නම් ඒ සියලු දෙනාගේ කය පෝෂණය කරන. ඒතොර රසය කියන්නේ තෘෂ්ණාව ඇති කර ගන්නට කාරණයක් නෙමෙයි, කය පෝෂණයට අවශ්‍ය සාධකයක්. ආයුර්වේදයේ කියනවා සප්ත ධාතුන් අතර රස ධාතුව එක ධාතුවක්. ඒතොර රස ධාතුව තියෙන්න ඕන. ලුණු ඇඹුල් දැන් ඍෂිව රූපවා කැලෑවල ඉඳලා ලුණු ඇඹුල් සොයාගෙන ගමට එනවා කියන්නේ ඒ ලුණු රසය, ඒන් ඇතිකරනේ පෝෂණ ගුණය ඒ ලුණු රසයත් එක්ක තමයි බැඳී පවතින්නේ. එතකොට ඒ පෝෂණ කොටස් ශරීරයට අවශ්‍ය කොටස් එකතු කරන්නට නම් ඒ රසයත් ඕන. ඇඹුල් රසයත් එක්කලා සමහර විටමින් වර්ග තියෙන්නේ. විශේෂයෙන් විටමින් C වගේව ඇඹුල් රසයත් එක්ක බද්ධ වෙලා පවතිනවා. එතකොට ඒ රසය කියන එක අපිට බැහැර කරන්න බෑ. එමනම් රසය කියන එක තියෙන්නේ දිව පිනවමින් කෙලස් වඩව ගන්නට නෙමෙයි, කය පෝෂණය කරන්නට ඒ අවස්ථාවට අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. එහෙමනම් මේ මෑණියන්ට ඒ කාරණා සිහියෙන් නුවණින් දකින්නට පුළුවන් නම් සිහියෙන් යුක්තව කරන කාර්යයට අවධානය යොමු කරනවා, නුවණින් යුක්තව එය හේතුඵල වශයෙන් විමසා බලනවා. කුමකටද මේවා සකසන්නේ? ඒ සැකසීමේ පරමාර්ථය මේකෙන් ඉටු වෙනවා. ඒ පරමාර්ථය මනවින් ඉටු කරන්න වඩා නිවැරදිව මේ කාර්ය කරන්නේ කොහොමද? එතකොට සියලු දෙනා පිළිබඳව කරුණා මෛත්‍රිය මුසු, අන් අයගේ ජීවිත සුවපත් කිරීමේ, දීර්ඝායුෂ සැලසීමේ, නිරෝගී කිරීමේ ආකල්පයක් එක්ක තමන්ට ආහාර පිසීමේ කාර්යයම සිද්ධ කරන්නට පුළුවන්. දැන් එතකොට තණ්හා මාන දිට්ඨි වශයෙන් සිත කෙලසිලා නැහැ, කරන්නේ තමන් මේ ආහාර පිසීමම තමයි. හැබැයි එය හේතුඵල වශයෙන් දකිනකොට, ත්‍රිලක්ෂණ වශයෙන් දකිනකොට, පරමාර්ථ වශයෙන් දකිනකොට ඒ මෑණියන්ට පුළුවන්කම තියෙනවා අකුසලයට සිත බර වෙන්නේ නැතිව සති සම්පජඤ්ඤයෙන් යුක්තව විදර්ශනා මූලික සිත් පරම්පරාවක් එහිදී ජනිත කරන්න. දැන් එතකොට මොකද වෙලා තියෙන්නේ? සිත කුසලයේහි පිහිටලා අරමුණ එකමයි, ඒ අරමුණ පාදක කොටගෙන මෙතෙක් වෙලා අකුසල් සිත් ජනිත වුණා. දැන් කුසල් සිත් ජනිත වෙන්නට පටන්ගෙන තියෙනවා කුමක් නිසාද? සිහිය පිහිටිය නිසා. අපි හිතමු මේ ගෙදර තාත්තා රාජකාරි කටයුතු වල නිරත වෙලා ඉන්නොයි කියලා. එතකොට මේ රාජකාරි කටයුතු කරද්දී මේ අනුන්ගේ වැඩ අපිට මේ කරන තරමට පඩියක් ලැබෙන්නේ නැහැ. මේවා කරලා ඉවරයක් කරන්නත් බෑ. අනිත් කට්ටිය නිකන් ඉන්නවා, මම විතරයි වැඩ කරන්න ඕන. මේ විදිහෙන් හිතනකොට කෝපය, නොසතුට මතු වෙනවා. ඒතර මම තමයි මේක හොඳට කරන්නේ, මට තමයි හොඳට කරන්න පුළුවන්, මේ මම තමයි මේ කාර්යයට දක්ෂ කියලා හිතනකොට සක්කාය දිට්ඨිය, මානය මතු වෙනවා. එතකොට මේක මේ විදිහට කළාම තව ටිකක් වැඩි වෙලා වැඩ කළාම මට වැඩි පඩියක් ගන්න පුළුවන්, මේක මෙහෙම කළාම වැඩි ලාභයක් උපදවන්නට පුළුවන් කියලා හිතනකොට තණ්හාව මතු වෙනවා. මේ විදිහට තණ්හා මාන දිට්ටි වලට වසඟ වෙලා ඒතනත්තාට තමන්ගේ ව්‍යාපාරය, තමන්ගේ රාජකාරි කටයුතු කරගෙන යන්නත් පුළුවන්. ඒ වගේම අර මෑණියන් සිතුවා වගේ හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් මේ කාරණා මෙනෙහි කරමින් කුමක් සඳහාද මේ කාර්ය කරන්නේ, මොකද්ද මේකේ පරමාර්ථය, මේකෙන් ලෝකෙටත් තමන්ටත් සිද්ධ වෙන යහපත කොතෙක්? එසා අන් අයගේ කෙලස් වඩන්නටවත්, තමන්ගේ කෙලස් වඩවා ගන්නටවත් නොවේ මේ කටයුත්ත සිද්ධ කරන්නේ. මෙන්න මේ යහපත් අර්ථය සඳහා කියන එක තමන්ට නුවණින් සලකා ගන්නට පුළුවන් වෙන්නේ හැඟීම් වලට වහල් නොවි ඒ කාරණය සම්බන්ධව අවධානය යොමු කරන්න පුළුවන් නම් පමණයි. එතකොට සම්පජඤ්ඤේහෙවත් ප්‍රඥාව උපදින්නේ සිහිය පාදක කොටගෙන. සිහිය පිහිටියොත් තමයි අර තණ්හා මාන දිට්ඨිය ආදී අකුසල මූලයන්ගෙන් සිත නිදහස් කරලා අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන්හි සිත පවත්වා ගන්නට හැකි වෙන්නේ. ඒ නිසා සතියෙහි එක්තරා ලක්ෂණයක් හැටියට ධර්මයෙහි දක්වන අකුසලයෙන් නගා සිටුවීමෙන් කුසලයෙහි සිත පිහිටවන ගතිය. එතකොට මේක පටලවා ගන්නට එපා. කුසලයෙහි පිහිටවනවා කියන්නේ කරන වැඩෙන් හාත්පසින් සිත අයින් කරලා වෙනත් කුසල් අරමුණකට ගෙනියන්න ඕන කියන එක නෙමෙයි. කෑම උයෝයා ඉන්නකොට බුදුගුණ සිහි කරන්න ඕන, මෙත් වඩන්න ඕන කියන එක නෙමෙයි. කෑම උයන කාර්යයම සිහියෙන් නුවණින් කරනවා. එහි පරමාර්ථය දකිමින්. හැඟීම් බර නොවි තණ්හා මාන දිට්ඨි වලින් සිත කෙලසා ගන්නේ නැතුව. එතකොට එතන ජනිත වෙන්නේ විදර්ශනා මූලික කුසලය. ඒතොර ඒ කුසලයේ ජනිත කරන්නට සහාය වෙන්නේ කුමක්ද? සතිපට්ඨානය. ඒතොර මෙන්න මේ විදිහට අතීතය සිහි කරන්න එපා කියන එකක් නෙමෙයි. අතීතය සිහි කළාට වරදක් නැහැ. හැබැයි එය උපාදානයෙන් මතුවීම වෙනයි, සිහි කිරීම වෙනයි. මොකද්ද සිහි කිරීමේ තියෙන විශේෂත්වය? අවශ්‍ය මොහොතේදී විතරයි අපට ඒක සිහිපත් වෙන්නේ. දෙවනි කාරණේ තමයි ඒ අතීතයේ ඇතිවෙච්ච හැඟීම මේ මොහොතේ එයට වහල් නොවි අපට ඇලීම් ගැටීම් වලට තණ්හා මාන දිට්ඨි වලට වසඟ නොවි අපට කුසල් සිතින් පුළුවන්කම තියනවා ඒ අරමුණ දිහා බලන්නට. ඒක තමයි තියෙන විශේෂත්වය. ඒතකොට අනාගතය පිළිබඳව කටයුතු සැලසුම් කිරීම වරදක් නෙමෙයි. හැබැයි නොපැමිණි අනාගතය පිළිබඳව මේ මොහොතේ දැඩි බලාපොරොත්තු ඇති කරගෙන තණ්හාවෙන්, මානෙන්, දිට්ඨියෙන් සිත ව්‍යාකූල කරගන්නේ නැතිව තවම මේක සිද්ධ වෙලා නැහැ. හැබැයි මේ සාධක ටික ගොනු කරලා තියන්නට ඕන මේ කාර්ය සිද්ධ කරන්න. එතකොට හෙට දවසට, ලබන සතියට, ලබන අවුරුද්දට පමණක් නෙමෙයි, ලබන ආත්මයට පවා බෞද්ධයෙක් හැටියට නිවන් දකින්න තෙක් මේ සසර ගමන අපි සැලසුම් කරගන්නට ඕන. ඒක අඥාන කාර්යයක් නෙමෙයි. හැබැයි සසර ගමන සැලසුම් කරනවා කියලා බියපත් වෙලා තැතිගෙන, එහෙම නැත්නම් තෘෂ්ණාමූලිකව ආත්ම දෘෂ්ටියෙන් යුක්තව ඒක සැලසුම් කරලා හරියන්නේ නැහැ. සති සම්පජඤ්ඤයෙන් යුක්තව අපේ ගමන් මඟ විමුක්තිය දක්වා සැලසුම් කරගන්න ඕන. දොඩේ සියල්ල කරනකොට තමන්ට සිහිය පවත්වන්නට පුළුවන් නම් තමයි තමන්ට දැනෙන්නේ යදතීතං පහේනන්තං. අතීතය ඉක්ම ගිහින් තියෙන්නේ, අපත්තච්ච අනාගතං. අනාගතේ තම පැමිණිලා නැහැ. මේ පවතින්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොතේ හටගන්නා නාම රූප ධර්ම ටික කොයි මෙහි පවතින්නේ කියන බව තේරුම් අරගෙන එය තණ්හා මාන දිට්ඨි වලට වසඟ නොවි, ඇලීම් ගැටීම් වශයෙන් හැඟීම් වලට මුලා නොවි සිහිය පවත්වන්නට පුළුවන් නම් හරියට පිටස්තරින් ඉඳගෙන යමක් දිහා බලන්නාසේ, ඒකේ ගිලෙන්නේ නැතිව, එහි මුසපත් වෙන්නේ නැතුව, අපි කරන කියන දේවල් කැමරාවක සටහන් වෙන්නාසේ අපේ මනසේ සිහිය උපදවා ගත්තාම ඒ සියල්ලම මනසින් දකින්නට පුළුවන්. හැබැයි හැඟීම් බර වෙන්නේ නැහැ. කැමරාවට අමුතු හැඟීමක් ඇති වෙන්නේ නැහැනේ අපි කරන කියන දේවල් දිහා බලා හිටියයි කියලා. හැබැයි ඒ සියල්ලක්ම පැහැදිලිව සටහන් වෙනවා. අන්න ඒ වගේ අපේ මනසේ සිහිය අවදි කරගත්තාම පුළුවන්කම තියෙනවා හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව ඒ කරන කියන සිතන සෑම දෙයක්ම හේතුඵල වශයෙන් පැහැදිලිව දකිමින් ඒ කටයුතු සිද්ධ කරනවා. ඒතොර එතනට ප්‍රඥාව මතුනහම තමයි හේතුඵල ධර්මයේ ප්‍රකට වෙන්නේ. ත්‍රිලක්ෂණ ධර්මයේ, චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රකට කොට දකින්නට පුළුවන් වෙන්නේ සිහියෙන් කරන්නේ අවධානය යොමු කිරීමයි. ප්‍රඥාවෙන් කරන්නේ හේතුඵල, ත්‍රිලක්ෂණ, චතුරාර්ය සත්‍ය වශයෙන් කරුණු නිවැරදිව අවබෝධ කිරීමයි. ඒ සතිය සහ ප්‍රඥාව සති සම්පජඤ්ඤේ හෙවත් යෝනිසෝ මනසිකාරයයි කියලා හඳුන්වනවා. එළඹෙන හේතුඵල පිළිබඳව, ප්‍රත්‍යෝත්පන්න ධර්ම පිළිබඳව තත්ත විපස්සති ඒ ඒ මොහොතේ විදර්ශනා කරන්නට පුළුවන් නම් ඒ තැනැත්තා තමයි නිවරදිව වර්තමානයේ හිසිත පවත්වන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් මේ කාරණා සිහි පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අතීතයේ සිහි කිරීම, අනාගතයේ සිහි කිරීම වරදක් නෙමෙයි. නමුත් තණ්හා මාන දිට්ටි වලට වසඟ නොවි, හැඟීම් වලට වහල් නොවි සිහියෙන් යුක්තව සිහිපත් කරන්නටත්, ඒ සිහියෙන් සිහි කරනකොට ඒ සියලු නාම රූප ධර්ම පවතින්නේ වර්තමානයේ කියන බව තේරුම් අරගෙන ඒ පිළිබඳව යෝනිසෝ මනසිකාරයේ පවත්වන්නට තම තමන්ගේ සිත පුරුදු පුහුණු කරගත්තොත් සැබෑ විදර්ශනාවට අවතීන වෙන්න පුළුවන්. ඒ සඳහා මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනෝ. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකී ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ අතුර බුලත් සිංහල පදිංචි GWN විරාජී මහත්මිය විසින්. අතුර බුලත් සිංහල පදිංචිව සිට මීට වසරකට පෙර රෝගාබාධයකින් මිය පරලෝ යන්ට යදුණු කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර කම්කරු කොමසාරිස්වරයෙකු ලෙස සේවය කළ ධනංජය රසික වීරකෝන් තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම, ඒ වගේම මිය පරලෝ යන්නට යදුණු එතුමන්ගේ ආදරණීය මෑණියන්ට, ඒ වගේම විරාජී මහත්මියගේ ආදරණීය පියාණන්ට ඇතුළු පරම්පරාවේ මිය පරලෝ ගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම, ඒ වගේම විරාජී මහත්මියගේ සුජීවත්ව සිටින ආදරණීය මෞතුමියටත්, ඒ වගේම ධනංජය මහත්මයාගේ ආදරණීය පියාණන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනය, ඒ වගේම ධනංජය මහත්මයා රෝගීව සිටි අවස්ථාවේ නොඑක් ආකාරයෙන් උපකාර කළ මහා සංඝරත්නය, ඥාති හිත මිත්‍රාදීන්, අසල්වාසීන්, කම්කරු දෙපාර්තමේන්තුවේ සියලුම මහත්ම මහත්මීන්, කැලණිය විශ්වවිද්‍යාලයේ 93 94 අධ්‍යන වර්ෂවල සොයුරු සොයුරියන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චතුරාර්ය සත්‍ය අවබෝධයේ ප්‍රාර්ථනා කරමින්, දේශකයන්න් වහන්සේ ඇතුළු සැමටත්, ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකම, තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමේ පිංකම, මේ දෙයාකාර කුසලයේම ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත් මේ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්තුන් ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පිං කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. දායකත්වයේ දරන විරාජී මහත්මියටත්, සුජීවත්ව සිටින ආදරණීය මව්පියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ටත් ආශිර්වාද කරන මේ නම් සඳහන් කළ සියලු දෙනාටම ලංකාවාසී ලෝකවාසී සැමටත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. වසරකට ඉහතදී මිය පරලෝ යන්නට දුන ධනංජය රසික වීරකෝන් මහත්මයා ඇතුළු ඒ ආදරණීය මව්පියන් ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනා මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. එහෙම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඔබ අප හැම දෙනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.